අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද රුහුණු ගුරු ගෙදර තුලින් හමු වෙන්නේ 10 ශ්‍රේණිය විද්‍යාව 6 වෙනි ඒකකය ශාකසා සතසයල විව්වේ සහ කෘත්‍ය පිළිබඳ සාකච්ඡා කරන්න. ඒතර පුතේ, මේක දැන් මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවේ මූලික තැනුම් ඒකකය සෛල පිළිබඳ සංකල්පය සහ සෛලයේ විව්වේ පිළිබඳව. ඒතර පුතේ, මේ පාඩම හැදෑරීමෙන් පස්සේ ඔයාලට ජීවේ මූලික තැනුම් ඒකකය පිළිබඳව හැදෑරීමටත් සෛල පිළිබඳ සංකල්පය අවබෝධ කර ගැනීමටත් සෛල විව්වේ සම්බන්ධව අවබෝධ කර ගැනීමත් අවශ්‍ය කරන නිපුණතාව ලැබෙනවා ඇති. ඒතර පුතේ, අපි ඉස්සෙල්ලාම ජීවේ මූලික තැනුම් ඒකක පිළිබඳ සාකච්ඡා කරලා ඉමු. පුතේ, 1965 දී රොබර්ට් හුක් කියන විද්‍යාඥයා ඔහු විසින් නිර්මාණය කළ අන්වීක්ෂක භාවිතයෙන් කිරල ඇබයක ඡේදයක් නිරීක්ෂණය කළා. එහෙදී එයා දැක්කා මේ වදේක අර තියෙන කුටීර තියෙනවා, මේවත් දැකලා තියෙනවනේ. ඒ මේවද කුටීර සමූහයක් වගේ කුටීර ප්‍රමාණයක් මේ කිරල ඇබේ තියෙනවා දැක්කා. ඒව නම් කරා සෛල කියලා. මොනා කිදේ නම් කරපු තේව සෛල කියලා නම් කරා. ඒතර පුතේ, මේ සෛල කියන පදේ ඉංග්‍රීසියෙන් දුන්නු තමයි සෙල්. මොකද්ද ඉංග්‍රීසි දුම මොකද සෙල්. එතකොට මේ සෙල් කියන පදය යොදාගෙන තියෙන පුතේ සෙලා කියන ලතින් පදේ. මොකද්ද සෙලා කියන ලතින් වචනය? ඒක තේරුම පුතේ කුඩා කුටීර කියන එක. කුඩා කුටීර කියන එක තමයි සෙලා කියන වචනේ තේරුම. එතකොට පුතේ, මේ රොබර්ට් හුක් නිරීක්ෂණය කළේ මෙන්න මේ කිරල ඇබේක සෛල පමණක් විතරක් නෙමෙයි. එයා ශාක සෛල, කුඩා කෘමීන්, පොසිලද නිරීක්ෂණය කරා. එතන මේ තොරතුරු එය ඔක්කොම එයාගේ මයික්‍රෝග්‍රැෆියා කියන පොතේ ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම සෛල නිරීක්ෂණය කිරීමේ ගෞරවයෙන්නේ කාටද? රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට. එයා තමයි මුලින්ම සෛලය කියන පදය යොදාගත්තේ. ඊට පස්සේ පුතේ, 1974 දී ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා සජීවී සෛල සහ ක්ෂුද්‍රජීවි නිරීක්ෂණය කළා. ඊට පස්සේ රොබර්ට් හුක් නිරීක්ෂණය කළේ අජීවී සෛල. අපි දන්න කිරල ඔබ දන්නවනේ, කිරල අප දැකලා තියෙනවනේ. ඒ වගේ අජීවී සෛල තමයි නිරීක්ෂණය කළේ. එතන මුලින්ම සජීවී සෛල නිරීක්ෂණය කිරීමේ ගෞරවය සහ ක්ෂුද්‍රජීවි නිරීක්ෂණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාට. දෙපොතේ අපි දන්නවා සෛලය කියන්නේ ඉතාමත් කුඩා ආවියෝහයක්. බොහෝ විට අපේ පිරිසර පේන්නේ නැහැ. ඒ නිසා මේවා අපිට විශාලනය කරලා බලන්න පුළුවන් ඕනේ. එතකොට අපි කුඩා දෙයක් විශාර කරලා බලා ගන්න උපකරණ දෙක කියනවා අන්වීක්ෂය කියලා. එතකොට පුතේ, මේ සෛලය කියන ලෝකෙට අපිට යන්න නම් අන්වීක්ෂය යොදා ගන්න වෙනවා. අන්වීක්ෂය සාර්ථක පස්සේ පුතේ උද්භිද විද්‍යාඥයෙක් වෙච්ච මැතයස් ලයිඩන්. කවුද මැතයස් ලයිඩන් කියන විද්‍යාඥයා? ශාක පටක නිරීක්ෂණය කරලා එයා කිව්වා සියලුම ශාක සෛල වලින් හැදිලා තියෙනවා ප්‍රකාශ කළා. කවුද කිව්වේ? මැතයස් ලයිඩන් කියන විද්‍යාඥයා කිව්වා සියලුම ශාක හැදිලා තියෙන සෛල වලින් කියලා. ඊට පස්සේ පුතේ, සත්ව විද්‍යාඥයෙක් වෙච්ච තියෝඩෝ ස්වාන් සත්ව පටක නිරීක්ෂණය කරලා එයා කිව්වා සියලුම සතුන් හැදිලා තියෙන සෛල වලින් කියලා. කවුද කිව්වේ පුතේ? තියෝඩෝ ස්වාන් කිව්වා සියලුම සතුන් හැදිලා තියෙන සෛල වලින් කියලා. ඊට පස්සේ පුතේ, මේ දෙන්නා එකතු වෙලා 1938 දී, කියන්නේ කවුද? ස්ලයිඩන් සහ ස්වාන් කියන විද්‍යාඥයන් දෙන්නා එකතු වෙලා එයාලා මේ කරුණු ඔක්කොම ඇතුළත් කරලා ඉදිරිපත් කර වාදයක්. ඒකට අපි කියනවා සෛල වාදය කියලා. ඒතරුත් මේ සෛල වාදයට අනුව ජීවේ ව්‍යුහමේ සහ කෘත්‍රිමේ එකකේ වෙන සෛලය. මොකද්ද? ජීවයේ ව්‍යුහමේ සහ කෘත්‍රිමේ එකකේ වෙන සෛලය. ඒතර සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලකින් හෝ සෛල සමූහයකින්. මොකද්ද? සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලකින් හෝ සෛල සමූහයකින්. ඒ වගේම නව සෛල ඇතිවන්නේ කලින් පැවිදි සෛලවලින්. ඉතර පුතේ, මොනවද සෛලවාදයේ තියෙන ප්‍රධාන කරුණු තුන? එකක් තමයි ජීවයේ විවිධමය සහ කෘත්‍රිමය එකකයේ සෛලය. ඉතර සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලකින් හෝ සෛල සමූහයකින්. අනිත් එක තමයි නව සෛල ඇති වෙන්නේ කලින් පැවිදි සෛලවලින්. ඊට පස්සේ පුතේ වර්ෂ 1865 දී රොඩොල්ෆ් වර්කෝ, කවුද රොඩොල්ෆ් වර්කෝ කියන විද්‍යාඥයා නව සෛල ඇති වෙන්නේ කලින් පැවිදි සෛල විභාජනයෙන් බව පෙන්වලා දුන්නා. ඊට පස්සේ මෙන්න මේ සෛලවාදය වඩාත් තහවුරු වුණා. එතර අපි ඔන්නත් සාකච්ඡා කරා ඒ කොටසේදී අපේ ජීවේ මූලික ඒකකයේ සම්බන්ධව. අපේ දේහයේ තෙරුමේ කිතුන මොකද්ද? සෛලය. අපි වැඩිදුරත් සෛල පිළිබඳ සංකල්පය සාකච්ඡා කරමු. එතර පුතේ ජීවේ සෛල සංගදන මට්ටම් සැලකුවාම ජීවේ දේහ ගොඩනැගෙති කුඩා මේකක, ඒ කියන්නේ ව්‍යුහ මේකකයේ සෛලය. මොකද්ද කුඩා මේකකයේ සෛලය? එතර තනි සෛලකෙන් හැදි සෑදී ජීවිනුත් ඉන්නවා. සමහර ජීවීන් තනි සෛලකෙන් හැදිලා තියෙනවා. අපි ඒකට කියනවා ඒක සෛලක ජීවින කියලා. ඒ කියන්නේ තනි සෛලකෙන් හැදිලා තියෙන ජීවීන් අපි ඒක සෛලක ජීවින කියලා හඳුන්වනවා. උදාහරණයක් ගත්තාම බැක්ටීරියා, ඇමීබා, පැරමීසියම්, ඊස්ට්, ක්ලැමිඩොමොනස් වගේ ජීවීන් ගන්න පුළුවන්. මොනවාද අපිට ගන්න පුළුවන් උදාහරණ? බැක්ටීරියා, ඇමීබා, පැරමීසියම්, ඊස්ට්, ක්ලැමිඩොමොනස් වගේ ජීවීන් ගන්න පුළුවන්. එයාලා ඒක සෛලකෙයි. ඒ වගේම පුතේ තවත් සමහර ජීවීන් සෛල රාශියකින් හැදිලා තියෙනවා. එක සෛලකෙන් මේ සෛල රාශියෙන් හැදිලා තියෙනවා. එතන මේ සෛල රාශියෙන් හැදිලා තියෙන ජීවීන්ට අපි කියනවා බහු සෛලක ජීවීන් කියලා. කවුද කියන්නේ? බහු සෛලක ජීවීන්. උදාහරණ ශාක සහ සතුන්. දැන් උදාහරණයක් ගත්තොත් අපේ මිනිස් දේහය ගොනා ගන්න වරිතන කොච්චරද සෛල ප්‍රමාණයක් ඇති කියලා. ට්‍රිලියන 30ත් 40ත් අතර ප්‍රමාණයක් සෛල තියෙනවා. ඒක ඔබ හිතා ගන්න පුළුවන් අපේ දේහයේ තියෙන සෛල ප්‍රමාණය කොච්චරද කියන එක නේද? ඊට පස්සේ පුතේ සෛල මගින් ජීවිතයේ විද කාර්යන්ට කරනවා. උදාහරණයක් ගත්තොත් මිනිසාගේ ඔක්සිජන් පරිවහන අතුරුදහන් තියෙනවා. මොනවද අතුරුදහන් කරන කාර්ය? මොකද්ද? ඔක්සිජන් පරිවහන කිරීම. ඒ වගේම ආවේග සම්ප්‍රේෂණයට ක්‍රියා කරන ස්නායු සෛල තියෙනවා. ඒතර ස්නායු සෛල කාර්ය මොකද්ද? ආවේග සම්ප්‍රේෂණය කිරීම. ඒ වගේම ශාක ගත්තාම ශාක පත්‍රවල මේ වායු මාරු සඳහා තියෙන පූටිකා කියලා ඉවරය. ඒතර මේ පූටිකා ඉවරයි නැත්නම් පූටිකාවේ ප්‍රමාණය පාලනය කරන්න තියෙනවා පාලක සෛල. එතන මේ පාලක සෛල මගින් කරන්නේ ශාක පත්‍රවල වායු මාරු පාලනය කිරීම. එතන පුතේට පැහැදිලි කිසියම් කාර්යයක් يعني කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහුණු කුඩාම ජෛවිකයක වෙන්නේ සෛලය. මොකද්ද? කුඩාම කිසියම් කාර්යයක් ඉටු කරන්න හැඩ ගැතුණු කුඩාම එකකයේ සෛලය. එතකොට මේ තුලින් අපිට පැහැදිලිනව ඇති ජීවේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යම ඒකක දේ වෙන්නේ සෛලය. මොකද්ද? ජීවයේ ව්‍යුහමය ඒකකයේ වගේම කෘත්‍යම ඒකකයේ වන්නේ සෛලය. ඒ වගේම පුතේ සෛල හැඩයෙන් ප්‍රමාණයෙන් ක්‍රියාකාරීත්වයෙන් වෙනස්. ඒවා විවිධයි. ඒත් විශේෂ අවස්ථා කීපයක් කරන විට සාමාන්‍යයෙන් සෛල පියසර පේන්නේ නැහැ. දැන් පියසර පේන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් පැස්වර ඩිම්බය ගන්න පුළුවන්. ඒ වගේ මිනිසාගේ ඩිම්බ සෛල ගන්න පුළුවන්. හැබැයි බොහෝමයක් සෛල අන්වීක්ෂය. ඒ අපිට පියසර පේන්නේ නැහැ. ඒ නිසා ඒවා ආලෝක අන්වීක්ෂය යටතේ තමයි නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් අපේ විද්‍යාගාරයේ තියෙන ආලෝක අන්වීක්ෂය. මං කියුවා ඔබට මතක ඇති මේ සෛල විද්‍යාව දැන් සෛල ජීව විද්‍යාවේ විශාල ප්‍රගමනට හේතුනේ අන්වීක්ෂය සොයා ගැනීම. පසු කාලිනවා හොයාගත්ත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඒක සෛල ජීව විද්‍යාවේ ලොකු පිම්මක් වයින් උදව් කරපු එක. නමුත් අපි විද්‍යාගාරයේදී මේ සෛල නිරීක්ෂණය කරන්න උදාගන්නේ ආලෝක අන්වීක්ෂය. ඊතර පුතේ අපි මේ කොටස පොට සාරාංශ කළොත් මේ පාඩමේදී අපි අධ්‍යයනය කරා සෛලය සොයාගැනීම සම්බන්ධව, සෛලවාදය සම්බන්ධව, ඊළඟ සෛල පිළිබඳ සංකල්ප ගැන අපි කතා කරා. දැන් අපි සෛලවල ව්‍යුහය ගැන කතා කරමු. මොකද්ද සෛලවල ව්‍යුහය සම්බන්ධව කතා කරමු. ඊතර පුතේ දැන් අපි මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාක සහ සත්ත්ව සෛල ගැන පමණයි. මේ පාඩමේ අපි බලාපොරොත්තු වෙන්නේ ශාක සහ සත්ත්ව සෛල සම්බන්ධව අධ්‍යයනය කරන්න පමණයි. ඊතර මගේ පුතේ මේ කොටස අධ්‍යයනය කරන්න නම් ඔයාලට පෙළ පොත ඕනේ කරනවා. පෙළ පොත ආශ්‍රයෙන් තමයි මේක අපිට විස්තර කරන්න වෙන්නේ. ඊතර පුතේ අපි දැන් කිව්ව මේ ශාක සහ සත්ත්ව සෛල අධ්‍යයනය කරන්න නම් ඒවා නිරීක්ෂණය කරන්න ඕනේ. අපි විද්‍යාගාරයේදී පාසල විද්‍යාගාරයේදී මේ සඳහා යොදාගන්නේ සත්ව සරි සඳහා නිදසුනක් වශයෙන් අපි මේ පහසෙන් ලබා ගන්න පුළුවන් සනිදර්ශකයක් විදිහට කොපුල් සෙල දාගන්නවා. මොනවද කොපුල් සෙල කියලා කියන්නේ? අපේ කම්මුලේ ඇතුල් බිත්තියේ සෛල. ඒක ශාක සෛල සඳහා අපිට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් නිදර්ශකයක් විදිහට ලූණු සිවිය සෛල අපිට යොදා ගන්න පුළුවන්. එතකොට පුතේ අපි සාකච්ඡා කරමු මෙන්න මේ කොපුල් සෛලත් ලූණු සිවිය සෛලත් අපි කොහොමද ආලෝක අන්වීක්ෂයට නිරීක්ෂණය කරන්නේ කියලා. ඔබ හතවසරේදී ආලෝක අන්වීක්ෂයේ භාවිතය පිළිබඳව තරමඳුරට අධ්‍යයනය කරලා තියෙනවා. මේක ඔබට පුළුවන් ඔබේ ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ පාසල් විද්‍යාගාරයේ සිදු කරන්න. අපි ඉස්සෙල්ලාම සත්ත්ව සෛල නැත්නම් කොපුල් සෛල දෙයක් අධ්‍යයනය කරන ආකාරය සාකච්ඡා කරමු. පුතේ ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ මෙන්න අපිට ඕනි කරනවා ආලෝක අන්වීක්ෂය, ඒ වගේම වීදුරු කදාවක්, මැසුම් පෙත්තක් සහ ජලය ස්වල්පයක් ඕනි කරනවා. අපි ඉස්සෙල්ලාම කරන්න පුතේ අපේ කට, ඒ කියන්නේ මුඛය හොඳට හෝදලා යෝගට් හැන්දක් වගේ එකකින් අපේ කමුල ඇතුල් පැත්ත පරිස්සමෙන් සූරනවා. සූරලා අපිට පුළුවන් කොපුල් සෛල නියදියක් ලබා ගන්න. ඊට පස්සේ මේ කොපුල් සෛල නියදිය පුතේ පිරිසිදු වීදුරු කදාවක් අරගෙන ඒක මතර ජල බිඳුවක් දාලා මේ කොපුල් සෛල නියදිය මේ ජල බිඳුව මත තියනවා. තියලා වැසුම් පෙත්තෙන් වහනවා. හැබැයි මෙහිදී පරිස්සම් වෙන්න ඕනේ වැසුම් පෙත්තෙන් වහනකොට වැසුම් පෙත්තත් කදාවත් අතර වායු බුළු රැඳෙන්නේ නැති වෙන විදිහට තමයි ඒක වහන්නේ. ඒකට ඔබට ගුරුවරයාගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේක ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. ඔබට මේ විදිහට කොපුල් සෛල නියදියක් ආලෝක අන්වීක්ෂ නිරීක්ෂණය කරනකොට බලා ගන්න පුළුවන් පුතේ ගෝලාකාර හරි නැත්නම් අක්‍රමවත් හැටි සෛල සමූහයක්. මේක වර්ණ ගැන්වුවොත් අපිට පුතේ පහසුවෙන් මේකෙත් සමහරකට සඳුර ගන්නත් පුළුවන්. ඒතර පුතේ එන්නේ සත්ත්ව සෛලක නැත්නම් කොපුල් සෛලවල පිටත ආවරණ විදියට අපිට දකින්න පුළුවන් ප්ලාස්ම පටලය නැත්නම් කියන සෛල පටලය කියලා. ඊට ඇතුළු තියෙන තැනකට අපි කියන සෛල ප්ලාස්මය කියලා. මේක ජල්ලිමේ තරලමේ ස්වභාවයක් ගන්න එකක්. ඒක මත අපිට බලා ගන්න පුළුවන් තව ඝන කොටසක්, තදින් වර්ණ ගැනෙන කොටසක් අපි කියන නියස්ටිය කියලා. ඊට පස්සේ අපි කොපුල් සෛල නියදියක් ආලෝක අන්වීක්ෂ නිරීක්ෂණය කරනකොට නැත්නම් සත්ත්ව සෛල නියදියක් ආලෝක අන්වීක්ෂ නිරීක්ෂණය කරනකොට මේ සෛලයේ තියෙන ඔන්න එකෙන විවිධ ටිකට බලා ගන්න පුළුවන්. මොනවද? පිටිම තියෙනවා සෛල ප්ලාස්ම පටලය, නැත්නම් සෛල පටලය, ඊටස් තියෙන නියස්ටිය සහ සෛල ප්ලාස්මය. මේ සෛල ප්ලාස්මය කණිකාමයයි. ඒකට හේතුව මේ සෛල අපි දැක්කට මේ තුන විතරක් මේ සෛලය තුළ තව විදාකාර ඉන්ද්‍රියන් තියෙනවා. ඊටස් අපි සාකච්ඡා කරමු කොහොමද ශාක සෛල නියදිය ගද්දින්නේ කරන්නේ කියලා. මම ඔබට කිව්වා මේ සඳහා අපි යොදාගන්නේ ලුණු සීවේක සෛල. අපි ඉස්සෙල්ලාම පුතේ මේක අපි යොදාගෙන බීලුණු ගෙඩියක් අරගෙන සුද්ධ කරලා මේකෙන් කෑල්ල කපලා වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඒක ඇතුළත තියෙන මාංශර කැබැල්ලක් අපි ලබා ගන්නවා. අරගෙන පුතේ අපිට මේ බොහොම පහසුවෙන් මේකේ ඇතුළු පෘෂ්ඨයෙන් හරි පිරිතු පෘෂ්ඨයෙන් හරි සිවියක් වෙන් කරගන්න පුළුවන්. වෙන් කළ අරගෙන ඒක අපි ජලයේ සහිත ඔලෝස් සැටියට දාලා අර විදිහටම පිරිසිදු වීදුරු කදාවක් අරගෙන ඒ මත ජල බිඳුවක් තියලා පින්සලක් ආධාරයෙන් අපි අර වෙන් කරගත්ත ලුණු සිවිය වීදුරු කතා මත තියෙන ජල බිඳු මත තියලා මෙන්න මේ කදාව අපි නිදර්ශකය අපි ඇසුම් පෙත්තෙන් වහනවා. හැබැයි මතක තියාගන්න ඕනේ එතකොට ඇසුම් පෙත්තෙන් වහනකොට වායු බුල් ඇතුල් වෙන්නේ නැති වෙන තමයි වහන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි මේක ආලෝක අන්වීක්ෂ නිරීක්ෂණය කරනවා. පුතේ අපි මේක ආලෝක අන්වීක්ෂ නිරීක්ෂණය කරනකොට බලා ගන්න පුළුවන් අපිට බහුවස්ත්‍රාකාර හැදෙන සෛල සමූහයක්. හැබැයි ඒවා සත්ත්ව සැරට ටිකක් වෙනස්. හැබැයි මේකට නිශ්චිත හැඩයක් තියෙනවා. ඒකට හේතුව පුතේ මෙන්න මේ ශාක සෛලයක පිටම ආවරණය, පිටතම තියෙන ආවරණය වෙන්නේ සෛල බිත්තිය. මේ සෛල බිත්තිය පුතේ සෙල්ලෝස් කියන සංඝටකේ නැත්නම් සංයෝගයේ හැදලා තියෙන ව්‍යුහයක්. මේක අජීවි. ඉතින් ඇතුළතින් අපිට බලා ගන්න පුළුවන් සිහින් රේඛාවක් වගේ සෛල ප්ලාස්ම පටලය. ඊට පස්සේ පුතේ ඔබ හොඳින් මේක නිරීක්ෂණය කරොත් වර්ණ ගන්නලා අපිට න්‍යෂ්ටි අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් දැන් සත්ව ශෛලයක නම් න්‍යෂ්ටිය තියෙන්නේ ශෛලයේ කේන්ද්‍රය වෙන්න. නමුත් ශාග ශෛලයක පුතේ න්‍යෂ්ටිය තියෙන්නේ මේ ශෛලයේ පර්යන්තයට වෙන්න. හේතුව ඔබ වඩා හොඳින් මේක නිරීක්ෂණය කරලා ඔබට බලා ගන්න පුළුවන් මේ ශාගසල මැද්දේ තියෙනවා විශාල මැද රික්තකයක්. ඒ නිසා පුතේ අර ශෛල ප්ලාස්මය ශෛලයේ පර්යන්තයට තල් වෙලා තියෙන්නේ. එසමෙන් මේ පර්යන්ත සෛල ප්ලාස්මිය තමයි න්‍යෂ්ටිය පිහිටන්නේ. ඒතර උණු පුතේ අපි ආලෝක අන්වීක්ෂයෙන් ශාක සැලයක අධ්‍යයනය කරාම මෙන්න මේ කියන ව්‍යුහපටික සහ ඉන්ද්‍රිකා ටික හඳුන ගන්න පුළුවන්. එකක් සෛල බිත්තිය, සෛල ප්ලාස්ම පටලය, න්‍යෂ්ටිය, ඊළඟට මධ්‍ය රික්තකයේ සහ සෛල ප්ලාස්මිය කියන එක. එතකොට දරුවනේ සෑම සත්ත්ව සෛලයක්ම ආවරලා තියෙන්නේ ප්ලාස්ම පටලය. ඇත්ත අපි කියන සෛල පටලය කියලා. මේක සජීවී අර්ධ පාරගම පටලයක්. ඒ වගේම වර්ණ පාරගම පටලයක්. අර්ධ පාරගම පටලයක් කියලා කියන පුතේ මේ හරහා ඕන කෙනෙකුට යන්න බෑ. මේ හරහා ගමන් කරන්න පුළුවන් තෝරා බේරා ගත්ත අය විතරයි. අපි මේ ගැන සෛල ඉන්ද්‍රිය ගැන කතා කරලා තව විස්තර කරමු. ඊට පුතේ සත්ත්ව සෛලවල න්‍යෂ්ටිය මම අර කිව්වා වගේම සෛල ප්ලාස්මය තුල කේන්ද්‍රගතව තමයි පිහිටන්නේ. මේක සෛල ප්ලාස්මයේ ජල්ලිමේ ද්‍රව්‍යයක්. ශාක සෛල බාහිර ආවරණය සෛල බිත්තිය. මම අර කිව්වා වගේම සෛල බිත්තිය සෙල්ලොස්ලි තමයි හැදිලා තියෙන්නේ. සෛල බිත්තිය ඇතුළතින් ප්ලාස්ම පටලය තියෙනවා. ඒ වගේම ශාක සෛල සෛල මැද්දේ විශාල රික්තකයක් තියෙනවා මම කලින් කිව්වා වගේම. හැබැයි මේ සාමාන්‍ය සත්ත්ව සෛලවල එවැනි විශාල රික්තක දකින්න නැහැ. ශාක සෛල වගේම සත්ත්ව සෛලවල ප්ලාස්ම සෛල ප්ලාස්මය තුල විවිධාකාර කෘත්‍යෙන් කරගෙන නොයෙකුත් ඉන්ද්‍රිකා පිහිටලා තියෙනවා. හැබැයි පුතේ මේ බොහොමයක් ඉන්ද්‍රිකා ආලෝක අන්වීක්ෂණය නිරීක්ෂණය කරන්න බෑ. ඒවා ඉතා කුඩා විව්ව. ඒ සඳහා අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරන්න ඕනි. මොකද දාගන්න ඕනේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය දාගන්න ඕනි. එතකොට පුතේ අපි විවිධ සෛල අධ්‍යයනය කරාම අපිට බලා ගන්න පුළුවන් මේ සෛල තුල විවිධ කාර්ය නිටු කරන විව්ව සහ ඉන්ද්‍රිකා තියෙනවා. මොනවද මේ ඉන්ද්‍රිකා කියලා කියන්නේ? සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඉතා කුඩා විහුවලට අපි කියනවා උපසෛල ඒක කොට අපි කියනවා ඉන්ද්‍රිකා කියලා. මොනවාද ඉන්ද්‍රිකා කියලා කියන්නේ පුතේ? සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඉතා කුඩා විහුවලට අපි කියනවා ඉන්ද්‍රිකා කියලා. හැබැයි පුතේ මේ සෛල ඉටු කර කාර්ය අනුව පවතින ඉන්ද්‍රිකා වර්ග හා සංඛ්‍යා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක් එක් සෛලවල තියෙන පුළුවන් ඉන්ද්‍රිකා සහ තියෙන ඉන්ද්‍රිකා ප්‍රමාණය එකිනෙකට වෙනස්. හැබැයි අපි සෛලයක තියෙන්න පුළුවන් සියලුම ඉන්ද්‍රිකා ඇතුළත් කරලා සෛලයක් නිර්මාණය කරනවා. අනේ ඒ සල අපි කියනවා දර්ශීය සෛලයක් කියලා. මොකද දර්ශීය සෛලයක් කියලා කියන්නේ සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රිකා අඩංගු නැතේ නිර්මාණය කරන සෛලය. හැබැයි ජීව ලෝකේ ඒ වෙනි සෛල නැහැ. කියන්නේ දර්ශීය සෛලයක් කියලා සෛලයක් නැහැ. හැබැයි දර්ශීය සෛලයේ අඩංගු ඉන්ද්‍රිකා යම් ප්‍රමාණයක් අඩංගු වන සෛල ජීවීන් තුළ දකින්න පුළුවන්. ඔබට පැහැදිලිද? ඊට අපි දර්ශීය සෛල කියලා කියනවා මොකද්ද? සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මාණය කරන සෛලය දර්ශීය සෛල කියලා අපි හඳුනනවා. එරපොතේ ඔබට පෙළපොතේ 6-4 රූපයේ සහ 6-5 රූපයේ අධ්‍යයනය කළොත් ඔබට බලා ගන්න පුළුවන් සත්ත්ව සෛල සහ ශාක සෛලවල වෙනස්කම් මොනවද? ඔබ රූප සටහන් දෙක හොඳින් අධ්‍යයනය කළොත් ඔබට පේනවා ශාක සත්ත්ව සෛලයක නම් පිටිම තියෙන සෛල ප්ලාස්ම පටලය, ඊට පස්සේ සෛල ප්ලාස්මය, සෛල ප්ලාස්මය තුල න්‍යෂ්ටිය පිහිටනවා. හැබැයි ශාක සෛලයක් ගත්තාම ශාක සෛලයක පිටිම තියෙන්නේ සෛල බිත්තිය. මොකද්ද සෛල බිත්තිය? ඊට ඇතුළතින් තමයි සෛල ප්ලාස්ම පටලය පිහිටන්නේ. ඒතර සෛල ඇතුළත ඉතා විශාල අවකාශයක් අරන් තියෙන රික්තකය මගින්. ඒ නිසා අර මං ඉස්සර කිව්වා වගේම සෛල ප්ලාස්මය සෛලේ පර්යන්තයට තල් වෙලා තියෙනවා. මේ පර්යන්ත සෛල ප්ලාස්මය තමයි න්‍යෂ්ටිය පිහිටන්නේ. හොඳයි පුතේ. එතකොට අපි අද පාඩමේ සාකච්ඡා කළ යුතු කොටස් සාකච්ඡා කළ අවසන්. මොකද්ද? අද අපි මේ පාඩම සාකච්ඡා කළ අවසන්. ඔබට පැහැදිලි ඇති අපි සාකච්ඡා කරපු කරුණු අනුව ජීවේ මූලික තැනු මේකගේ සෛලය. ඒ වගේම සෛලමුලින් නිරීක්ෂණය කරන ලද්දේ රොබර්ට් හූක් විසින්. පසුව මතය ස්ලයිඩන්, තියඩෝ ෂාන් වගේ විද්‍යාඥයන් කරපු පරීක්ෂණ ප්‍රතිඵලයක් විදිහට සෛලවාද ඉදිරිපත් කළා. සෛලවාදයේ කාරණු තුනක් අපි සාකච්ඡා කරා. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිමීකකේ සෛලයයි. සියලුම ජීවීන් එක සෛලකින් හෝ සෛල ගන්නවකින් හැදිලා තියෙනවා. ඒ වගේම නව සෛල හටගන්නේ කලින් පැවිදි සෛලවලින් කියලා. ඒතර අපි කිව්වා ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිමීකකේ සෛලය. ජීවිතේ හැදිලා තියෙන සෛල වලින් ජීවීන්තර සිදුවන සියලුම ජෛවක්‍රිය සිද්ධ වෙන සෛල තුල. ඒ නිසා අපි කියන්නේ කෘත්‍රිමීකකේ කියලා. ඊට පස්සේ අපි දර්ශීය සෛල ගැන සාකච්ඡා කරා. බලම හැදිලි ඇති දර්ශීය සෛල ගැන අපි සාකච්ඡා කරා. අපි ඊට කලින් අපි සෛලකේ ව්‍යුහය සම්බන්ධව කතා කරනකොට ශාක සෛලයක් සහ සත් සෛලයක් ආලෝකන්වීක්ෂ්‍ය නිරීක්ෂණය කරන ආකාරය සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ආලෝකන්වීක්ෂ්‍ය යටතේ ශාක සෛල සහ සත් සෛල අධ්‍යයනයේදී ඒ වගේ තියෙන වෙනස්කම් ගැන සාකච්ඡා කරා. ඔබ මේ කොටස නැවතත් පෙළ පොත ඇසුරු කරලා නැවතත් අධ්‍යයනය කරන්න. හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට අපි මේ සාකච්ඡා කරපු කරුණු වඩාත් හොඳට ඔබට පැහැදිලි වෙනවා ඇති. එහෙමනම් පුතේ අදට අපි මේ පාඩම අවසන් කරනවා. නැවතත් මේ පාඩම ඉදිරි කොටස නුදුරු දිනයකදී සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් ඔබට මම ආයුබෝවන් කියලා කියනවා.
අවකාශයේ පාසල
මින් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.